ඔබ SBS සිංහලකු අන්විතිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් සූදානම් මේ වෙනකොට ලෝකේ පුරාම වර්තාවන තොරතුරුවල ඇතුළාන්ත තොරතුරු සවිස්තරාත්මකව කතාබහ කරන්න. අද විශේෂිත දවසක්. පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වෙලා තිබුණු ඔලිම්පික් තරගාවලිය කොවිඩ් තත්ත්වය හින්දා මේ වසර දක්වා කල් තැබුවා. ඉතින් විවිධාකාර මතිමතාන්තර, අභියෝගතා, විවේචන, ගුණදොස් අතරතුරේදී ඔන්න එහෙමනම් දැන් අද ඔලිම්පික් තරගාවලිය ආරම්භ වන්නට නියමිතයි. අද සමාරම්භ කුලල පවත්වනවා ඔස්ට්‍රේලියානු වෙලාවෙන් නම් රාත්‍රී 9ට ආරම්භ වීමට නියමිතයි. විශේෂයෙන්ම ඊයේ වෙනකොට ආන්දෝලනාත්මක කතාවක් වාර්තා වුණා. ඔලිම්පික් අද මේ පැවැත්වෙන සමාරම්භ කුරුලේ අධ්‍යක්ෂවරයා සිදු කරපු යම් ප්‍රකාශයක් හේතුවෙන් ඔහු එම තනතුරෙන් මේ අවසාන මොහොතේදී ඉවත් කරන්නට තීරණය කළා තියෙනවා. හැබැයි මේ ඊයේ පෙරද කරපු ප්‍රකාශයකුත් නෙමෙයි මේක. මේක සම්බන්ධව තියෙන ඇතුළාන්ත තොරතුරු සාකච්ඡා කරමින් අද එහෙමනම් අපේ මේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නයි අපි සූදානම. ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් සිටිනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
සමාරම්භ කුරල කටමුල තියාගෙන සිදුවුණු මේ සිදුවීම සම්බන්ධව වන පසුබිම් තොරතුරු මොනවාද අමල්?
දිලෘක්ෂි, මේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්ෂකවරයා හැටට කටයුතු කරන්නේ කෙන්ටාරෝ කොබයාෂි කියන පුද්ගලයා. ඔහු 1998 වැඩසටහනකදී යුදෙව් සංහාරය සමච්චලට ලක් කළයි කියලා වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශනය වෙලා තියෙනවා. ඇත්තටම මේ යුදෙව් සංහාරය සමච්චලට ලක් කිරීම කියන එක ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් සංවේදී කාරණාවක් නිසා ජපානයේ මේ ඔලිම්පික් උළෙල සංවිධානය කරන උදවිය තීන්දුව කළා තියෙනවා. ඔහුව වහාම එම තනතුරෙන් ඉවත් කරන්නට. ඒ අනුව තමයි දැන් මේ සමාරම්භක උළෙල කලින් සැලසුම් කරපු විදිහටම පවතිනවායි කියලා වාර්තා වෙනවා. ඒකම ඔලිම්පික් උළෙලේ අවසාන විශේෂාංගයක්. මේ විදිහටම විචිත්‍රවත්ව එය සංස්කරණය කරලා තියෙනවා. එයට කිසි බාධාවක් නොවන ආකාරයට මේ පියවර අරගෙන තියෙනවා. මේ ප්‍රධාන පුද්ගලයා, මේ සමාරම්භක උළෙලේ සහ අවසාන උත්සවයේ ප්‍රධාන පුද්ගලයා ඉවත් කරන්නේ ඒ දැඩි තීන්දුව ගැනීමට ජපාන බලධාරීන් යොමු වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ.
අපි කෙටියෙන් උනත් දැනගනිමු අමල්, දැන් ඔලිම්පික් ගම්මානයේ පැත්තෙන් විශේෂතා ආරංචි වෙනව නම් ඒ සම්බන්ධවත්.
මෙතනදී දිලෘක්ෂි, ඔවුන් පියවර අරගෙන තිබුණා සහභාගී වෙන සෑම ක්‍රීඩකයෙක්ම කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතුයි කියලා. ඒ එකම මේ ක්‍රීඩා උත්සවය පවත්වන්නේ කිසිම ප්‍රේක්ෂකයෙක් නැතිව. මුලින් තීන්දුව කළ තිබුණා එක ක්‍රීඩාවක් සඳහා ප්‍රේක්ෂකයන් 10,000කට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවායි කියලා. නමුත් ජපානය තුළ කොවිඩ් වෛරසය පැතිර යාම ශීඝ්‍ර වීමත් සමගම ඒකත් අතහැරියා. දැන් මුළු ඔලිම්පික් උත්සවයම, ඔලිම්පික් තරඟ සියල්ලක්ම පවත්වන්නේ කිසිම ක්‍රීඩකයෙක් නැතිව. නමුත් මේ වෙනකොටත් චෙක් රාජ්‍යයෙන් පැමිණි ඔලිම්පික් කණ්ඩායමේ 6 දෙනෙක් කොරෝනා රෝගය වැළඳුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව අලුත් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ ඔලිම්පික් ගම්මානය තුළ කොරෝනා වෛරසය පැතිරීමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඒ අනුව සංවිධායකවරුන් අනතුරු ඇඟිලිමක් කළා. අවසාන මොහොතේදී හෝ සමහර ක්‍රීඩා හෝ මුළු ඔලිම්පික් තරගයේම සමහර විට ඔවුන්ට ඒක අවලංගු කරන්නට සිද්ධ වෙයි කියලා ඒ අනතුරු ඇඟිලිම කළා තියෙනවා. නමුත් දැනට පේන විදිහට නම් මේ සමාරම්භක උත්සවය සැලසුම් කරපු ආකාරයෙන්ම ආරම්භ වෙන ඉඩ තියෙනවා. නමුත් සමහර ක්‍රීඩා ඒවා අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩ තියෙනවා කොරෝනා වෛරසයේ තත්ත්වේ නිසා.
මේ කතාව ඉතාමත්ම සුවිශේෂී. ඔබ දන්නවා තාක්ෂණයේ දූණු වෙන්න වෙන්න අපි තවත් කෙනෙකුගේ ඉලක්කයක් බවට පත්වෙමින් තියෙනවා. අපි කරන කියන දේවල්, කනබුණ දේවල්, අපේ වෘත්තීය ජීවිතයේ මේ හැම එකක්ම පිළිබඳවම වෙන කවුරුන් හෝ බලාගෙන ඉන්නවා, නිරීක්ෂණයේ යෙදෙනවා. මේ සම්බන්ධව විශාල හඬක් නැගුවා යුරෝපා දේශපාලකයන්, ඒ වගේම මාධ්‍ය සංවිධාන, විශේෂයෙන්ම පෙගැසස් කියන මේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත ජංගම දුරකථනවල රහසිගතව දත්ත සොරකම් කිරීම සඳහා හදලා තියෙන මේ උපාංගයක් වෙනුවෙන්. අමල්, මේ සම්බන්ධව මේ වෙනකොට ලෝකයේ දැඩි අවධානයක් යොමු වෙමින් තියෙනවා. මම ටිකක් කතා බහ කරන්න කැමතියි මේ පෙගැසස් කියන ස්පයිවෙයා එක සම්බන්ධව, සහ කොයි වගේ රටවල්ද, කොයි වගේ මාධ්‍ය ආයතනද, මොන වගේ සිදුවීම්ද මේ හරහා මේ රහස් දත්ත සොරකම් කිරීම තුළින් හොයාගෙන තියෙන්නේ කියලා දැනගන්න.
දිලුක්ෂේ අතරම මේ පෙගසස් කියන මෘතුකාංගය එහෙම නැත්නම් මේ සොෆ්ට්වෙයාර් එක දැන් අවුරුදු 5ක විතර කාලේ ඉඳලා මේ ඉතාමත්ම කතාබහට ලක් වෙන මාතෘකාවක්. නමුත් මේ පහුගිය සතියේ මේ පෙගසස් කියන මෘතුකාංගය පාවිච්චි කරලා ටැප් කරපු එහෙම නැත්නම් ඉලක්ක කරගත්ත දුරකථන අංක 50,000ක ප්‍රමාණයක් එළි දක්වලා තිබුණා. එහෙම නැත්නම් ලීක් කරලා තිබුණා. ඉතින් මේ ජංගම දුරකථන වල නොම්බර දිහා බලපුවාම ඒවා යුරෝපේ නායකයින් ඒ වගේම ජනමාධ්‍යවේදීන් ඒ එකම මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් අන්න එවැනි පුද්ගලයන්ගේ දුරකථන මේ 50,000 තියෙනවයි කියලා වාර්තා වුණා. ඉතින් ඒ වාර්තාවත් එක්ක තමයි නැවතත් මේ පෙගසස් කියන කතාව කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන මේ පෙගසස් කියන මෘතුකාංගය නිෂ්පාදනය කරන ඊශ්‍රායල් සමාගමක්. ඉතින් මේ සමාගම දැන් මේකට ප්‍රතිචාර දක්වලා ඔවුන් කියනවා ඔවුන් මේ මෘතුකාංගය ලබා දීලා තියෙන්නේ රජයන්ට පමණයි, මෘතුකාංගය පාවිච්චි කරලා උසාවි වල අධීක්ෂණ යටතේ පමණයි මේ ජංගම දුරකථනය ඔවුන් නිරීක්ෂණය කරන්න කියලා. නමුත් මෙතන ජනමාධ්‍යවේදීන් යෝජනා කරලා තියෙනවා මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කියලා වොෂින්ටන් පෝස්ට්, ගාඩියන්, එතකොට ලෙමොන් කියන සංගරාව, ඊට අමතරව ලෝකයේ ප්‍රධානම මාධ්‍ය ආයතන ඒවා වල වැඩ කරන මාධ්‍යවේදීන් ඉලක්ක කරගත්තයි කියලත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ඉන්දියාවේ රජයත් මේ මෘතකාන්දේ මිලදී අරගෙන ඒවා රජයට පක්ෂපාත නොවන මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන ඉලක්ක කරන්න පාවිච්චි කළයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව අපි දන්නවා අර ජමාල් කෂෝගි කියන සෞදි ජනමාධ්‍යවේදියාගේ ඝාතනය, ඒ ඝාතනයටත් මේ මෘතකාංගය යම් කිසි විදිහකින් භාවිතා කළයි කියලා වාර්තා වෙනවා. මොකද ජමාල් කෂෝගිගේ බිරිඳ සහ ඔහුගේ පෙම්වතියගේ දුරකථන වලට මේ පෙගසස් කියන මෘතකාංගය ඇතුළත් කරලා ඔවුන් කරන කියන සියලුම දේවල් පිළිබඳ තොරතුරු රහසිගතව ලබා ගත්තයි කියලා වාර්තා වෙද්දී. ඒ අනුව තමයි දිලුක්ෂ මේ අලුත්ම පෙගසස් පිළිබඳ මේ අලුත්ම ආందోళනාත්මක කතාව එළියට ආවේ.
මේ පෙගසස් කියන මේ ස්පයිවෙයා එක මේ මෘදුකාංගය කොයි වගේ රටවල් සඳහාද යොදාගෙන තියෙනවා කියලා මේ වෙනකොට ආරංචි වෙන්නේ?
දිලුක්ෂ 2016 මේ අවුරුද්දේ ජූනි මාසේ වෙනකොට රටවල් 20ක් මෘදුකාංගය මිලදී ගත්තයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඊශ්‍රායල පිළිගන්නවා මේවා ඔවුන් ඒ රාජ්‍යන්ට විකුණුවයි කියලා. ප්‍රංශයේ මැක්‍රොන් ජනාධිපතිවරයාගේ දුරකථනයත් මේ පෙගසස් පුතුකාංගය පාවිච්චි කරලා ඒ දුරකථනයේ තියෙන දත්තත් සොරාගත්තයි කියලා වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙනකොට යුරෝපේ රටවල් බොහොමයක් ඒ එකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලත් මේ පිළිබඳ දැන් අවධානය යොමු කරලා මේ විශේෂම මේ පෙගසස් වගේ පුතුකාංග පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර නීති ගේනට ඕනේ කියන කාරණාව දක්වා දැන් මේ ප්‍රශ්නය දුර දිග ගිහිල්ලා තියෙනවා.
දැන් ලංකාවටත් ඕක මේ අරගෙන තියෙනවා කියලා පහුගිය දවස්වල ඔය පාර්ලිමේන්තුවෙත් නිතර කතා ගියා නේද? දැන් එහි සත්‍ය අසත්‍යතාවය ගැනත් ඔබට යම් තොරතුරක් වාර්තා වෙනවා damage.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. විශේෂයෙන්ම හරින් ෆර්නැන්ඩෝ විපක්ෂ මන්ත්‍රීවරයා මේ පිළිබඳ චෝදනාවක් හැටියට පාර්ලිමේන්තුවේදී කළා. ඒකට ඇත්තටම ඍජුවම පිළිතුරක් අපිට රජයේ පැත්තෙන් ලැබිලා නැහැ. නමුත් රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා ඔවුන් නීති විරෝධී ලෙස එවැනි කටයුත්තක් කරනවා කියන එක ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දුරකථන පිළිබඳ තියෙන අනපනත් අනුව රජයට හැකියාව තියෙනවා නීත්‍යානුකූලව ඕනෑම දුරකථන සංවාදයකට සවන් දීමට. ඒක නීත්‍යානුකූලව කරන්න පුළුවන් කාරණාව විශේෂම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි පියවර ගැනීමට රජයට බලතල තියෙනවා. නමුත් පෙගසස් කියන මේ මෘදුකාංගය පාවිච්චි කරනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් රජය ඍජුවම ප්‍රකාශ කරලා නැහැ.
ඔබට මතක ඇති මීට කාලයකට කලින් ඉන්දියාවේ මේ කොරෝනා තත්ත්වයත් සමගින්ම වාර්තා වුණා තවත් අතුරු රෝගී තත්ත්වයක් පිළිබඳව, බ්ලැක් ෆංගස්, එසේ තුනමෙතනම් මේ කළු පුස් රෝගය පිළිබඳව. සමේ තැන් තැන්වල කළු පැහැති පුල්ලි වගේ ආසාදන මතු වෙනවා කියලා තමයි මෙතරින් තොරතුරු වාර්තා වුණේ. ඉතින් මේක පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා ලෝකයේ අනිකුත් රටවලුත්. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඉන්දියාවේ මේ කළු පුස් රෝගී තත්ත්වය එන්නේ එන්නම දරුණු වෙලා මේ මගින් මිය යන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා කියලා. අමල් මොනවද ඒ සම්බන්ධව අපිට වැඩිදුරටත් දැනගන්න තියෙන කාරණා?
ඔව් දිලුක්ෂි, දැන් ඉන්දියාවේ පාර්ලිමේන්තුව තමයි මේ පිළිබඳ අනාවරණය වුණේ. දැනගන්න තියෙන විදිහට මේ වෙනකොට මේ කළු පුස් රෝගය වැළඳිච්ච 45,000ක් සුවගෙන තියෙනවා කියලා තියෙනවා පහුගිය මාස දෙකේ පමණක්. ඉතින් මේ රෝගීන්ගෙන් 4,200ක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙනයි කියලා. කලුපුස් රෝගයේ වැළඳන අයගෙන් 50%ක් මරණයට ගොදුරු වෙනවායි කියලයි වාර්තා වෙන්නේ. ඒ එක්කම තව කාරණාවක් මතුවලා තියෙන දෙලක්ෂ මේ ඉන්දියාවේ දැනට නිල වශයෙන් ප්‍රකාශිත මරණ සංඛ්‍යාව ඒක ඊට වඩා 10 ගුණයකින් වැඩි වෙන්න පුළුවන් කියලා අලුත් සමීක්ෂණයකින් දැන් අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් ඉන්දියාව රජයක ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ වෙනකොට 104%කට අධික පිරිසක් ඉන්දියාවේ කොරෝනා වෛරස් නිසා මිය ගියයි කියලා වාර්තා වෙනවා. නමුත් මේ සමීක්ෂණය කරපු උදවිය ඔවුන් බලලා තියෙනවා. සාමාන්‍ය අවුරුද්දකට ඉන්දියාවේ වාර්තා වන මරණ සංඛ්‍යාවත් මේ කොරෝනා රෝගය ආවට පස්සේ ඇති වැඩි වෙච්ච මරණ සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කරලා බලපුවම ඔවුන් නිගමනය කළා තියෙනවා රජය ප්‍රකාශ කරනවට වඩා 10 ගුණයකට විතර මරණ සංඛ්‍යාව. ඒ කියන්නේ මිලියන 4කට වගේ ප්‍රමාණයක් මේ වෙනකොට කොරෝනා වෛරස් නිසා ඉන්දියාවෙන් ජීවිතක්ෂර පත් වෙනවා කියලා.
දේශගුණික විපර්යාසය පිළිබඳව කතා බහ කරද්දී ලෝකයේ විවිධ වසරවලදී දේශගුණික විපර්යාසයේ අතුරු ප්‍රතිඵල විදිහට විවිධ ස්වාභාවික ව්‍යසනවලට ලෝකයේ රටවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබට මතක ඇති 2019 වසරේදී ඔස්ට්‍රේලියාවට මුහුණ දෙන්නට සිදුණු දරුණු ලැව්ගිනි තත්වය. මේක දේශගුණික විපර්යාසයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි බොහෝ දෙනෙක් හැඳින්ුවේ. ඊට පස්සේ දැන් මේ වසරේදී දරුණු ලැව්ගිනි තියෙනවා කැනඩාව පැත්තෙන්. ඒ වගේම දැඩි උෂ්ණත්වය නිසා පුද්ගලින් යමින් සිටිනවා කියලා අපි පසුගිය සතියේදී කතා බහ කළා. දැන් ඒ වගේම ලෝකයේ එක්තරා පැත්තකට ගම් වතුර තර්ජනය ඇති වෙලා තියෙනවා. එතරින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් ආපදාවට ලක් වෙමින් තියෙන කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. චීනය සහ ජර්මනිය පිළිබඳව වැඩි අවධානයක් තියෙනවා මේ ගම් වතුර තර්ජන පිළිබඳව කතා බහ කරද්දී. රටවල් දෙකෙන්ම වාර්තා වන අලුත් තොරතුරු වලින් අද දවසේදී අපි සාකච්ඡාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොනවද අමල් අපිට දැනගන්න තියෙන්නේ?
දෙලොස්සි පහුගිය දින කීපේ චීනයේ මධ්‍යම ප්‍රදේශයේ හේනාන් කියන ප්‍රාන්තේ දරුණු වැසි ඇති වුණා. මේ දින තුනක් තුල ලැබිච්ච වැසි ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරකට ලැබෙන වැස්සට වඩා වැඩි. ඉතින් මේ තරම් අති විශාල වැස්සක් නිසා ගම් වතුර තත්ත්වයෙන් විශේෂයෙන්ම ඔවුන්ගේ පොළව යට තියෙන දුම්රිය මාර්ග වතුරෙන් යට වුණා. ඉතින් මෙතන එක් අවස්ථාවකදී සමාජ මාධ්‍යවල තිබුණ වීඩියෝවක් සංචරණය වුණා. දුම්රියක් ඇතුලේ ක්‍රමක්‍රමයෙන් වතුර මට්ටම ඉහළ යනවා. ඉතින් සමහර වෙලාවට ඒ දුම්රිය ගමන් කරපු මගින්ගෙන් උරහිස දක්වා වතුර ඇති වෙලා තිබුණා. මේවැනි ඉතාමත්ම දැක්කහම බය හිතෙන මේ වීඩියෝ සමාජ මාධ්‍යවල සංචරණය වුණා. ඉතින් මේ විදිහට ඒ අන්ඩර්ග්‍රවුන්ඩ් දුම්රිය ගමන් කරපු 12 දෙනෙක් දියේ ගිරිලා මැරිලා තිබුණා. ඒ එක්කම මේ ගම් වතුර නිසා මේ වෙනකොට හේනාන් ප්‍රාන්තේ 33 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා 102%කට අධික පිරිසක් උන් හිටිටෙන් නැති වෙලා තියෙනවා. ඉතින් චීන බලධාරීන් මේ වෙනකොට කියනවා අවුරුදු 100කට සැරයක් වගේ තමයි මෙවැනි වැස්සක් ලැබෙන්නේ. ඉතින් නොහිතපු විදිහට මේ මහා ව්‍යසනයක් ඇති වුණයි කියලා චීනේ හේනාන් ප්‍රාන්තේ. ඒකම දිරිදුක්ෂි පහුගිය සතිය අපි කතා කරා ජර්මනියේ අධික වර්ෂාව නිසා ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය. ගිය සතිය වෙනකොට 60ක් විතර පිරිසක් ජර්මනි ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වුණා. නමුත් මේ වෙනකොට ඒ මරණ සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ජර්මනිය තවමත් ඒ ගම් වතුර තත්ත්වය දැන් ක්‍රමක්‍රමෙන් පහව ගියාට ඒ තිබිච්ච ආපදා තත්ත්වය දැන් තමයි හරියට පේන්න පටන් අරන් තියෙන්නේ. ගම් වතුර බැස යාමත් සමග බොහෝ තැන්වල ඒ මලසිරුරු දැන් සොයා ගැනීමත් එක්ක තමයි මේ විදිහට මරණ සංඛ්‍යාව 174 දක්වා ජර්මනි ඉහළගේ චීනයේ ඒ සංඛ්‍යාව වැඩි වෙයි කියන විශ්වාසය ඇති වෙලා තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා මල් මේ සතියේදීත් ලෝකයේ තත්විත අපිට සමීප කරන්න සම්බන්ධ වුණාට. අපි එහෙමනම් සුපුරුදු ලෙසින්ම ලබන සතියේ සිකුරාදා යළිත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිරුක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.